ඊළඟ ගරු වෛද්‍ය සීතාරම්පොළ මැතිණිය ඔබතුමියට විනාඩි 19ක කාලයක් තිබෙනවා.
සූතිවන්ත වෙනවා කාරක සභා සභාපතිතුමනි. විශේෂ වෛශීර්ෂයක් කතාවට ලක් වෙන අද දවසේ විවාදයට ගැනීම අද දවසේ රාජ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශ වෛශීර්ෂයට මගේ දායකත්වය ලබා දෙන්නට අවස්ථාව ලබා දීම පිළිබඳව අද දවසේ විවාදයට ගැනීම සියලු වැදගත් අමාත්‍යාංශවල කාර්යභාරයට සුභාශිංසන එකතු කරන ගමන්ම විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ගැන කතා කරනකොට පහුගිය වකවානුවේදී සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳ අපි සියලු දෙනාගේ අවධානය යොමු වුණේ තමුන්ගේ ජීවිතය බේරගන්න දවසේ තමුන්ගේ ඥාතියා මළගියුන් අතරට නොයන්නට වැඩ කටයුතු කරන්නට දවසේ කොවිඩ් වසංගතයෙන් පෙළෙන රෝගීන් ගණනේ අඩු වැඩිවීම ගැන හිතන්නට තමයි මාධ්‍ය තුලත් ජනතාව තුලත් මේ සභාව තුලත් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉඩකඩ සැලසුනේ. ඒ දුර්භාග්‍යමත් සමයේදී මුළු ලෝකයේම මේ වසංගතයට මූණ දෙන්න ඉතා ඉහළ උත්සාහයක් දරන මොහොතේදී සාර්ථක වේ උත්සාහය ශ්‍රී ලංකාව තුළ සාක්ෂාත් කරගන්න අමාත්‍යාංශ අමාත්‍යවරයාගේ පටන් ලේකම්වරයා සහ සියලුම නිලධාරීන් අමාත්‍යාංශය තුළත් ප්‍රාථමික සෞඛ්‍ය සේවයේත් සියලුම රෝහල්වල වෛද්‍යවරුනුත් මේ ශ්‍රී ලංකාව පුරා දරන ලද මහන්සියට ඒ කැපවීමට මගේ ගෞරවය හිමි වෙනවා, ස්තුතිය හිමි වෙනවා මගේ කතාව ආරම්භයේදීම. ඒ වගේම තමයි එදා අවධානයට ලක් වූ මේ අමාත්‍යාංශය අද අවධානයට ලක් වෙන්නේ තවත් කාරණාවක් නිසා, අද කතාබහට ලක් වෙන්නේ පුවත් මවන්නේ තවත් කාරණාවක් නිසා, ඒ මේ ආර්ථික අපහසුතාවයේ මැද්දේදී ඒ අභියෝගයට මුහුණ දෙන්නේ කෙසේද, නැවතත් රෝහල්වල ජීවිත බේරගන්නට තියෙන කාර්යභාරය ඉෂ්ට කරන්නට මේ අමාත්‍යාංශයට ගන්න වෙලා තියෙන පියවර මොනවද, ඒ පියවර ගැනීමේදී ඇති වෙන අඩුපාඩු මොනවද කියන එකත් සමගයි, එදා අභියෝගයන්ට මුහුණ දුන්න පූර්වාදර්ශයත් සමගම හැමදාමත් අභියෝගවලට මුහුණ දීමේ ශක්තිය ධෛර්යය තියෙන නිලධාරීන් සහ සේවක පිරිසක් සතුවන අමාත්‍යාංශයක් විදිහට මා විශ්වාස කරනවා අදටත් මේ අභියෝගයේ මේ තාක් හෝ සමනය කරගෙන ඉන්නේ ඒ සියලු දෙනාගේම සහය හා ශක්තිය නිසා කියලා, ඔබට අභියෝගවලට මුහුණ දෙන්නට ලැබුණු ඒ ශක්තිය පන්නරය නිසා කියලා. එනිසා ඒ ශක්තිය පන්නරය තවත් වැඩි වෙලා මේ දුෂ්කර අවස්ථාවත් එදා වගේම තරණය කරන්නට ඔබට හැකියාව ලැබේවයි මා ප්‍රාර්ථනා කරන ගමන් ඒ සඳහා දරන කැපවීමට, ඒ සඳහා දරන ඔබේ ඒ දුෂ්කර කාල පරිච්ඡේදයට මගේ ස්තුතිය පිරිනමනවා. මා හිතන්නේ ප්‍රධාන මාතෘකාව විදිහට මේ සියලු අඩුපාඩු ගැන අද මූලාරම්භයේ සිටම මේ විවාදයේදී කතාබහට ලක් වුණා. අමාත්‍යතුමායි පිළිබඳ දීර්ඝ විස්තරයක් පිළිතුරක් වශයෙන් ලබා දුන්නා. ඒ විතරක් නෙමෙයි මා හිතන්නේ විවාදයේ අවසානයේදී එතුමායේ දායකත්වය ලබා දෙනවා. එනිසා මා හිතනවා ඒ වපසරියෙන් පිටතට ගිහිල්ලා අර අපේ කාවින්ද තරුණ මන්ත්‍රීතුමා විපක්ෂයේ සඳහන් කළා වගේ සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ ඖෂධ හා යටිතල පහසුකම් ගැන පමණක් සිටීම නෙමෙයි, එයින් පරිබාහිරව මානව සම්පත හා අධ්‍යාපනය කියන කොටස් පිළිබඳ අපි සාකච්ඡා කරන්න හා විමසන්නට ඕනේ. අන්න ඒ අවස්ථාවේදී මා හිතනවා රාජ්‍ය අමාත්‍යාංශයේ විදිහට අපට පැවරිලා තියෙන වගකීම හා පැවිල්ලා තියෙන කාර්යභාරය සම්බන්ධයෙන් ඒ ආයතන පිළිබඳ යමක් සඳහන් කරන ගමන් මේ අවස්ථාවේ ලෝකේ පුරා ඇති වෙලා තියෙන ඉල්ලුමත් ඒ සඳහා දායකත්වය දෙන්නට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන ශක්තිය හා වපසරිය පිළිබඳවත් අධ්‍යාපනය පැත්තිනුත් මගේ දායකත්වය ලබලා දෙන්න. රටේ පෞද්ගලික වෛද්‍ය සේවය රටට ලබා දෙන දායකත්වයත් සමගම පහුගිය වකවානුවේ වසර ගානකට පෙර ඔබ දන්නවා ශ්‍රී ජයවර්ධනපුර රෝහල ආරම්භ වීමත් සමග වෙනත් වූ මානයකට රජයේ වෛද්‍ය සේවාව යොමු වුණා. අද රාජ්‍ය අමාත්‍යාංශ විදිහට පැවරිලා තියෙන එක් වගකීමක් විදිහට මේ රෝහල පිළිබඳ විවිධ කතා බහ තියෙනවා. විවිධ අඩුපාඩු පිළිබඳ සහ විවිධ ගැටලු පිළිබඳව අපිට යොමු වෙනවා. ඒ නිසා ඒ පිළිබඳ බොහෝ දෙනෙක් කළ විමසීම නිසා හිතනවා ඒ පිළිබඳ වචන කීපයක් සඳහන් කිරීම මගේ යුතුකමක් කියලා. ඉතාමත් ජවප සම්පන්න රෝහලක් විදිහට තරඟකාරී සේවයක් ලබා දෙමින් ජයවර්ධනපුර රෝහල ඉතා විශාල සේවයක් සත්කාර සේවයේ වගේම අධ්‍යාපනයේ පැත්තින උත්ෂ්ඨ කරපු රෝහල ඔවුන්ගේ කාර්යභාරයේ අවතක්සේරුවට ලක් කිරීමක් නොවේ, ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳව දෝෂාරෝපණයට ලක් කිරීමක් නෙවෙයි. නමුත් යම් යම් තීන්දුව තීරණ ගැනීම තුළින් මේ රෝහල අද තියෙන තත්ත්වයට වඩා තවත් ප්‍රවර්ධනීය වුණු තත්ත්වයකට, සේවාවන් තවත් උසස් ආකාරයේ තරංකාරීත්වයකින් ලබා දෙන්න පුළුවන් තැනකට, ඒ විතරක් නෙමෙයි අද දවසේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බරක් වෙන්නට වෙලා තියෙන ආයතනයට තනිව නැගී හිටින්න පුළුවන් තැනකට ගෙනියන්නට අපි රාජ්‍ය අමාත්‍යංශයක් විදිහට උත්සාහ කරනවා. ඒ පිළිබඳ පහුගිය සති කීපය තුළ ඒ වගකීමත් සමගම සොයා බැලීමේදී අපිට හෙළි වුණ දේ තමයි ජනාධිපති කමිටු වාර්තාවක් තියෙනවා. මේ රෝහල කොහොමද ඉහළ තැනකට ගෙන යන්නට අවශ්‍ය වෙන යෝජනාත් සමගම නමුත් ඒ කමිටු වාර්තාව ක්‍රියාත්මක වීමේ තිබුණු බාධාවන් හඳුනගෙන සියලු සේවකයන්ගේ ඒ සේවා ලබන්නන්ගේ පරිපාලනයේ සියලු දෙනාගේ අදහස් එක්ක ඒ වාර්තාවට අනුව යමින් තවත් කටයුතු කරමින් මේ ආයතනය ජයවර්ධනපුර රෝහල එදා තිබුණු ජව සම්පන්න තත්ත්වයටම ඊටත් එහාට ගිය සේවා සපයන තැනකට තමුන්ට තනිව ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් රට තුල නිපදවන මානව සම්පතක් වගේ ආයතනයක් විදිහට තමුන් රජයට බරක් නොවි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැයි ශීර්ෂයට බරක් නොවි කටයුතු කරන්න පුළුවන් තැනකට ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. සමහර විට අපහසු තීන්දුව తీරන ගන්න සිද්ධ වෙයි. සමහර විට අපිට පීඩාකාරී තීන්දුව తీරන ගන්න වෙයි. නමුත් ඒ කමිටු වාර්තාවත් පසකෙන් තියාගෙන ඒ කමිටු වාර්තාවත් ආදර්ශයට අරගෙන සහ ඒ අනුගමනය කරමින් එහි උපදේශ පිළිපදිමින් තවත් කාර්යක්ෂමව මේ කටයුතු සිද්ධ කිරීම සඳහා ඒ ගත යුතු සියලු තීන්දුව తీරන ගනිමින් මේ ආයතනය සංවර්ධනය කරන්න රාජ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වෙනවා. එහිදී සිදුවෙන්නා වූ යම් යම් පීඩනයන් දරා ගන්නට සේවක පිරිසට වෙන්න වේවා පරිපාලනයට වේවා අමාත්‍යාංශයට වේවා සිදු වේවි. නමුත් ඒ වගකීම ඉෂ්ට කරන්න රාජ්‍ය අමාත්‍යාංශය බැඳී සිටිනවා. එයින් එහාට ගියාම මම කැමති මගේ අදහස් යොමු කරන්නට සුවසැරිය සේවාව පිළිබඳ ගිලන් රජ සේවාව පිළිබඳ කොවිඩ් වසංගතේ කාලේ වගේම අදටත් ජීවිත බේරා ගන්නට ඉතා ඉහළ කැපවීමකින් සේවය කරන සේවක පිරිසකුත් සේවාවකුත් හැටියට සියලු දෙනාගේ අවධානයට හා ඇගයීමට ලක් වෙලා තියෙන සුවසැරිය ගිලන් රජ සේවාව අද සිටින තත්ත්වයෙන් ඉහළ තැනකට ඔසවා තබන්නත් දැනට ලබා දෙන ඉහළ සේවාව තවත් ස්තරයකින් ඉහළට ඔසවා තබන්නත් රාජ්‍ය අමාත්‍යාංශ විදිහට අපි බලාපොරොත්තු වෙනවා. ඒ නඩත්තු කිරීම සඳහා අවශ්‍ය වෙන මුදල් සම්පාදනය කර ගැනීමේ ගැටලුවක් තිබුණත් පහුගිය සති දෙක තුන ඇතුළත ගරු ජනාධිපතිතුමන්ගේ ඍජු මැදිහත්වීමෙන් ඒ සඳහා ලබා දුන්නු දායකත්වයෙන් අද වෙනකොට ඒ ගැටලුව බොහෝ දුරට නිරාකරණය වෙලා තියෙනවා. අපි දන්නවා ලෝකයේ ගිලන් රජ සේවාවන් තියෙනවා විවිධ ස්තරවලින්. අපේ රටේ දැනට තිබෙන ස්තරය වන්නේ අවශ්‍ය හදිසි ප්‍රතිකාර සඳහා රෝගීන් ප්‍රවාහනය කිරීම රෝහල් වලට ඒ අවශ්‍ය ප්‍රථමාධාරත් සමග. නමුත් ඊටත් ඉහළ ස්තරයක් තියෙනවා හෘදය අකර්මණ්‍ය වෙච්ච ශ්වසන පද්ධතිය අකර්මණ්‍ය වෙච්ච හදිසි රෝගීන්ට ඒ අවශ්‍ය ප්‍රතිකාර ඒ ප්‍රවාහනය තුළ දීම ලබා දෙමින් ඇඩ්වාන්ස් එහෙම නැත්නම් ඊට එහාට ගිය ඉහළ ප්‍රතිකාරම සේවයක් ලබා දෙන්න පුළුවන් ගිනුරන් රත් සේවාවක්. වැය ශීර්ෂයට බරක් නොවි සෞඛ්‍ය අමාත්‍යාංශයට බරක් නොවි රජයට බරක් නොවි අඳුරට සාප කරමින් ඉන්නවා වෙනුවට මේ ගිලන් රජ සේවාවේ ස්තරයට ඔසවා තබන්නට විදේශ රටවල් කීපයක්ම අපිට මේ වෙනකොට සහයෝගය පළ කරලා තියෙනවා. මා හිතනවා ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙනුත් අතරමගේදී අහිමි වෙන ජීවිත රසක් බේරා ගන්නට පුළුවන් වෙන විදිහටත් ඒ සියලුම උපකරණ සහිත නවීන පන්නේ ගිලන් රජ කීපයක් අපිට ලබා ගන්නට අවස්ථාව ලැබෙයි අපේ වැය ශීර්ෂයන්ට බරක් නොවි. ඒ අවස්ථාව උදා කරගන්නට අපිට හැකි වුණොත් අපේ ගිලන් රජ සේවාව තවත් ඉහළ ස්තරයකට ඔසවා තැබුවා වෙනවා. ඒ ගෞරවය සියලු සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට වගේම ඒ ලබා දෙන ඒ විදේශ රටවල් වලින් මේ පිළිබඳව තීන්දුව తీරන ගත්තු සියලු දෙනාටම හිමිවෙයි. නමුත් ඒ පොදුවේ අපි සියලු දෙනාගේම ජයග්‍රහණයක් බවට පත්වෙයි. අන්නේ අවස්ථාවන් ගැන ඒ ලබා දෙන්න පුළුවන් මේ අවස්ථාවන් ගැන කතා කරන ගමන් රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්යභාරයෙන් මදක් ඔබට ගිහිල්ලා අද දවසේ ඉතා අපූරු යෝජනා කීපයක් මේ සභාවේ කතා වුණා. කාවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමා මොහන් පීරිස් ඇමතිතුමත් කතා කළා. මේ අධ්‍යාපනය සෞඛ්‍ය අධ්‍යාපනය තුළින් ලෝකයේ පුරා තිබෙන සෞඛ්‍ය සේවා වල රැකියා අවස්ථා අපිට ලබා ගන්නේ කොහොමද කියලා. සෞඛ්‍ය අධ්‍යාපනයේ වෛද්‍යවරුන්ගේ අධ්‍යාපනය විතරක් නෙමෙයි හෙද සේවාව සහ පරිපූර්ක සේවාවන්ට තියෙන රැකියා අවස්ථායි අපිට හිමි වෙන්නේ කියන එක. ඒ සේවා අවස්ථාවන් රැකියා අවස්ථාවන් අපිට හිමි කරගන්නට පුළුවන් වුණොතින් අපිට පුළුවන් වෙනවා විදේශ විනිමය විතරක් නෙමෙයි නිපුණතාවයෙන් පිරි කුසලතාවයෙන් පිරි පුද්ගලයන් රැකියාවලට යැවීම නිසා අපිට සිද්ධ වෙන්න යන අවැඩ පිටරටවලදී කාන්තාවන්ට සිද්ධ වෙන හිංසනීය පවා අවම කරගන්න. ඔබ දන්නවා අපේ රටේ කාන්තාවන් 52%ක් වුණාට ජනග්‍රහණයෙන් ඔවුන්ගෙන් 34ක් ආසියානු පැසිපික් කලාපයේ අඩුම දායකත්වය ආර්ථිකයට ලබා දෙන්නේ කාන්තාවන්. අපේ රටේ ඒකට හේතු වෙන්නේ ඔවුන්ට සුදුසු වාතාවරණයක් නොමැතිවීම, සුදුසු රැකියා නොමැතිවීම, ඔවුන් නගමන අධ්‍යාපනයේ සරිලන ඒ වාතාවරණය සහිත රැකියා නොමැතිවීම. නමුත් ඒටත් යම්කිසි විසඳුමක් ලබා දෙමින් ඔබ දන්නවා හෙද සේවයේ වැඩිපුරම කාන්තාවන් යෙදෙන්නේ. හැබැයි අපිට ලෝකයේ පුරා ඒ හෙද සේවයේ තියෙන අවස්ථාවන් අහිමි වෙන්නට හේතුව කුමක්ද? අපි කොතරම් දක්ෂ හෙද නිලධාරීන් පරිපූර්ණක සේවකයන් බිහි කළත් විදේශ රටක සේවය කරන්නට අවශ්‍ය වන අමතර දැනුම සහ ඔවුන් සමග සමුක සාකච්ඡාවකට සමුක පරීක්ෂණයකට යොමු කරපුවාම ඒට මූණ දීමේ හැකියාව අපි ඔවුන්ට උගන්වලා නැහැ. ඒ නිසා බොහෝ වෙලාවට ඒ තරඟකාරීත්වයේ ජය ගන්න අපිට අපහසු වෙනවා. ඒ වගේම තමයි අභ්‍යන්තර සෞඛ්‍ය පද්ධතියේ කඩා නොවැටි සෞඛ්‍ය පද්ධතියේ අවශ්‍ය මානව සම්පත රැකගෙන විදේශ රටවල් වල තියෙන තරඟකාරී වෙළඳපොළට කොහොමද අපි මූණ දෙන්නේ කියන එක. හැමදේම බෑ කියක ඉන්නවට වඩා හැමදේම අපිට කරන්නට බැරි තැනක තියෙනවා කියලා හිතන්නේ නැතුව එය ජයග්‍රහණය කරන්න ගන්න උත්සාහයන් පිළිබඳව අපිට අහන්න ලැබෙනවා. ඇත්තටම මේ හෙද සේවයට සිංගප්පූරුව, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදයේ වැනි රටවල් වල අපිට තියෙන අවස්ථාවන් අපි ජයග්‍රහණය කරගත්තත් ඒ කරගන්න ගමන්ම මේ රට තුලේ සඳහා විශේෂ අධ්‍යාපනයක් ලබා දෙන්නට වෙනවා. රජයට බරක් නොවුණු අධ්‍යාපන ආයතන හරහා හෙද සේවය, පරිපූර්ණක වෛද්‍ය සේවය, වෛද්‍යවරුන්ගේ අධ්‍යාපනයට අමතරව අපි සැලකිල්ලට ගන්න වෙනවා. අපිට වසර ගණනක් බැරුව තිබුණා සිංගප්පූරු රජයේ හෙද සේවාවට අපේ සාතු සේවකයන්, එහෙම නැත්නම් හෙද සේවිකාවන් ඇතුළත් කරන්න. මොකද ඔවුන්ගේ ඉල්ලන ඒ ප්‍රමිතියට අපිට ඒ සපයන්න බැරි වෙච්ච නිසා. නමුත් අද දවසේ ස්තුතිවන්ත වෙනවා සිංගප්පූරු මහ කොන්සාරිස්තුමිය ශශිකලා ප්‍රේමවර්ධන හා එයි නිපුණ තිබ්බට මුණුව නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලය, නයිට ආතනයේ හිටපු සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට 2021 අපි ආරම්භ කරපු මේ ව්‍යාපෘතිය අද සාර්ථක වෙලා සභාපතිතුමනි පළමුවෙනි බඳවා ගැනීම සිද්ධ කරනවා සිංගප්පූරු. ඒ සඳහා ලේසි වුණේ නැහැ. හෙද හෙදියන් පුහුණු කරන්නට වුණා, වැඩමුළු තියන්නට වුණා, ඔවුන්ට සමූහ පරීක්ෂණයකට ඉදිරිපත් වන ආකාරය කියා දෙන්න වුණා. ඒ සඳහා රටවල් දෙක අතර සාකච්ඡා ගණනාවක් පවත්වන්නට වුණා. වෘත්ති අධ්‍යාපන අමාත්‍යංශයේ විදිහට ඒ ජයග්‍රහණය කරන්නට අපිට හැකි වුණා. ඒ අවස්ථාවේදී තමුන්ගේ රාජකාරියෙන් ඔබ්බට ගිහිල්ලා ස්වේච්ඡාවෙන් ඒ සඳහා උදව් කරපු විශේෂඥ වෛද්‍ය හිරා නමරසේනටත් මහාචාර්ය ඉන්දික කරුණාරත්නත් මගේ ස්තුතිය පිරිනමනවා. මොකද ඔවුන් නොයන්නට අපේ හෙද සේවිකාවන්ට ඒ පුහුණුව ලබා දෙන්න අපට නොහැකි වෙනවා. ඔවුන් ඒ සමුක පරීක්ෂණයට පුහුණු කරන්නට දිවා රෑ නොබලා ඔවුන් කටයුතු කළා. හැබැයි මේ අපි මේ විවර කරගත්තු දොර කවුළු වලට අපි කොහොමද අපේ තරුණ දියණිවරුන්, තරුණ පුතණුවන් පුරුදු කරන්නේ, පුහුණු කරන්නේ? අභ්‍යන්තර සෞඛ්‍ය සේවය කඩා නොවැටි ඒ සේවාවට අවශ්‍ය ශ්‍රම සම්පතත් සදාගෙන වෙනත් රටවල් වලට ඒ සෞඛ්‍ය සේවයේ සපයන්න නම් අධ්‍යාපන අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යංශය ඒකාබද්ධව කටයුතු කළ යුතුයි. ඒ සඳහා හැකියාව අපිට තිබෙනවා. වෙනත් රටවල් වල ඕනෑතරම් ආරාධනා තිබෙනවා. ඒ රටවල් ඒ සඳහා ජටිතල පහසුකම් සපයන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් රාජ්‍ය අමාත්‍යංශ විදිහට මා බලාපොරොත්තු වෙනවා මට හැකි දායකත්වය මගේ නිලධාරීන් සමග එකතු කරන්නට සෞඛ්‍ය අමාත්‍යංශයට. මෙය මගෙන් පසුව හෝ අමාත්‍යංශ මාරු වීම තුළින් නවතින්නේ නැති ප්‍රායෝගික කටයුත්තක් බවට පත්ුණොත් රාජ්‍ය අංශයට එකතු වෙන හෙද සේවිකාවන්ට, පරිපූර්ණ වෛද්‍ය සේවකයන්ට යම්කිසි කාල පරිච්ඡේදයක් සඳහා ඒ රටක සේවය කළ නැවත එන්න පුළුවන් වෙයි. එයින් අපේ ශ්‍රම සම්පත අපට අහිමි වෙන්නේත් නැහැ. අපේ මානව සම්පත අපිට අහිමි වෙන්නේත් නැහැ. විදේශ විනිමය රටට එන්නේ නැතුව මඟ නතර වෙන්නේත් නැහැ. ඔවුන්ගේ ජීවන තත්ත්වය, ඔවුන්ගේ ජීවන ගුණාත්මක භාවය ඉහළ නංවන්නත් අපිට අවස්ථාවක් ලැබෙනවා. අද දවසෙත් එවැනි සාකච්ඡාවකට මා වෙලාව වෙන් කරගෙන තියෙන ඇමරිකා එක්සත් ජනපදයත් සමග මා හිතනවා අපි ඒ යන ගමන් මග අපිට සාර්ථක වුණොත් අර කාවින්ද යවර්ධන මන්ත්‍රීතුමා, මොහන් පීරිසමතුමා යෝජනා කරපු කාර්යය ඉතා ඉක්මනින් අපිට එළි දකින්නට පුළුවන් වෙයි. මේ වෙනකොටත් අපි බොහෝ ශ්‍රේෂ්ඨයේ පිළිබඳව කටයුතු කරලා ඒ පිළිබඳ අවස්ථාව ලබාගෙන තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය කියන්නේ සේවා සැපීම රෝහල් සේවයේ සැපීම විතරක් නෙමෙයි මේ තියෙන ජටිතල පහසුකම් යොදාගෙන අපිට රටට ආදායම් මාර්ගයන ක්‍රමවේද හදන්නත් පුළුවන් ලෝකේ පුරා සෞඛ්‍ය ශිෂ්ට අතික්‍රමණය කළා අපිට තැන්වල අපේ දක්ෂතාවයන් පෙන්වන්නත් පුළුවන් ඒ සියල්ල මැද අභ්‍යන්තර මානව සම්පත රැක ගන්නත් පුළුවන් හැබැයි කුහකකමින් තොරව ජයවර්ධන මන්ත්‍රීතුමා කිව්වා වගේ කුහකකමින් තොරව අමාත්‍යංශ වෙන්වෙන් කොට සිතන්නේ නැතුව අමාත්‍යවරයා මාරු වෙනකොට ඒ ප්‍රතිපත්තිය වෙනස් කරන්නේ නැතුව ඒ සියලු යහපත් කටයුතු ඉදිරියට ගෙන යන්නට පක්ෂ ભેදයකින් තොරව කටයුතු කරන්නට ඕනේ අනේ කටයුතු කරපු දවසකට ඒ වරප්‍රසාද මේ රටේ ජනතාවට ලැබේවි සෞඛ්‍ය අමාත්‍යංශ රාජ්‍ය අමාත්‍යංශ නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍යංශ විදිහට කරන්නට යන කටයුතු පිළිබඳව මේ වැය ශීර්ෂයෙන් අපට ලැබෙන දේ පිළිබඳවම බලා නොසිට අයවැයෙන් අපිට ලබා ගන්නා වූ ප්‍රතිපාදන මතම පදනම් නොවි ඊට එහාට ගිය කටයුත්තක් කරන්නට සහය ලබා දෙන සියලුම රාජ්‍ය නිලධාරීන්ට ස්තුතිය පිරිනමමින් අද නිහඬවනවා ස්තුති
ගරු ඇමතුමිනි මීළඟට ගරු අශෝක අබේසිංහ මන්ත්‍රීතුමා උතුණු විනාඩි 9ක කාලය
ස්තුති මුරාසනාරද මන්ත්‍රීතුමනි අද සෞඛ්‍ය අමාත්‍යාංශය සංස්කෘතික අමාත්‍යාංශයේ පැවැසිස්ස සාකච්ඡා වෙන අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳ වචන කිහිපයක් කතා කිරීමට අවස්ථාව ලැබීම මම සතුටු වෙනවා මේ වන විට අපේ රටේ පවතින ආර්ථික අර්බුදයෙන් වැඩිම පීඩාවට පත් වෙන්නේ මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ වන විට විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දීලා තියෙනවා ඖෂධ හිඟය ඒ වගේම උපකරණ කොටස් හිඟය මේ නිසා අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල පීඩාවකට පත් වෙලා තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිටින වෘත්තිකයන් මේ ආර්ථික අර්බුදයත් එක්ක රටහැර යාම නිසා තවත් මේ අපේ රටේ ආර්ථිකය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිහිලා තියෙනවා. ඒ වගේම අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යම් යම් දර්ශක දැන් පහළ යමින් තියෙනවා. ඉතින් මේකටත් මේ ආර්ථික අර්බුදය ඩොලර් හිඟය බලපාලා තියෙනවා. මේ වන විට කවුරුත් දන්නවා අප රටේ වෛද්‍යවරු හිටියා 2020 24,458ක් ඒ 2021 වෙද්දි 18,992 දක්වා අඩු වෙලා තියෙනවා 1,466කින් වෛද්‍යවරු අඩු වෙලා තියෙනවා සාමාන්‍යයෙන් ලෝක මට්ටම තියෙන්නේ පුද්ගලයන් 1000කට එක වෛද්‍යවරයෙක් අපේ 1,175කට පමණ එක වෛද්‍යවරයෙක් ඉන්නේ ඒක සාමාන්‍ය හොඳ තත්ත්වයක් නමුත් මේ ආර්ථික අර්බුදයත් එක්ක වෛද්‍යවරු රටහැර යාම නිසා වෘත්තිකයන් රටහැර යාම නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයට එහෙම විශේෂයෙන් බලපාලා තියෙනවා අපේ රටේ සිදුවන මරණවලින් 83%ක්ම වෙන්නේ බෝ නොවන රෝගවලින් තමයි අපේ රටේ තියෙන මරණවලින් 83%ක්ම සිදුවෙන්නේ. එයින් හෘද රෝගවල තියෙනවා 134ක්, ඒ වගේම පිළිකා රෝග 116යි, ශ්වසන රෝග 108යි, දියවැඩියාව 109යි. නමුත් කියන කනගාටුයි මෙවර අයවැයෙන් ක්ෂේත්‍ර ගානකටම මුදල් වෙන් කළා නැහැ. මම දැක්කා මේ බෝ නොවන රෝග පාලනය සඳහා මුදල් කිසි මුදලක් වෙන් කළ නැහැ ක්ෂේත්‍ර 14කට. බෝනෝන් රෝග සඳහා ක්ෂේත්‍ර 14කට කිසිම මුදලක් වෙන් කළ නැහැ. මම මේ අවස්ථාවේදී ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. මොකද මේ බෝනෝන් රෝග පාලනය, ඒඩ්ස් රෝග පාලනය, නිරෝධායන ඒකකය, වතු අංශයේ රෝග, බෝනෝන් රෝග පාලනය, ජාතික ලිංගස්ත්‍රික්‍රියා, ඒ වගේම වක්ගඩ රෝග බහුලව ඇති මේ ප්‍රදේශවල රුධිර කාන්දුකරණය, ජාතික ඩෙංගු මර්ධනය, ජලබීතිකා පාලන වැඩසටහන, වක්ගඩ රෝග පාලනය, ආඝාත පාලනය, පිළිකා රෝග පාලනය, උරස් රෝග පාලනය, බෝ වන රෝග පාලනය, සෞඛ්‍ය තොරතුරු තත්ත්වය වැඩි දියුණු කිරීම. මෙන්න මේ කිසිම කෙනෙක් මේ ක්ෂේත්‍රයකට මුදල් වෙන් කළ නැහැ. ඒ වගේම වතු රෝහල් සඳහා මෙම අයවැයෙන් කිසිම මුදලක් වෙන් කළ නැහැ. ඒක මම විශේෂයෙන්ම දැන් කරන්න ඕනේ මේ සඳහා මුදල් වෙන් නොකිරීම විමුතියට කාරණයක්. ඒ වගේම ළමා මන්ද පෝෂණය. දැන් ආසියාවේ ළමා මන්ද පෝෂණය අතින් ඉහළම තැනට ඇවිල්ලා තියෙනවා. අපි ඉන්දියාවට වඩා පහළින් පමණයි හිටියේ. නමුත් ඉන්දියාවටත් අභිබවා ගිහිලා තියෙනවා. ලංකාවේ ළමා මන්ද පෝෂණය වැඩිම මේ පෝෂණ ඌනතාවයේ තියෙන්නේ උතුරු මැද පළාතේ, ඒ වගේම කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ, මොන්රාගල් දිස්ත්‍රික්කයේ සහ වතු ආශ්‍රිතව. ඉතින් මෙහෙම මේකට ප්‍රධාන හේතුවක් තමයි කුරු වීම, කෘෂ වීම, බර අඩු බව. ඉතින් මේකට පෝෂණ ඌනතාවයේ හේතු වෙනවා. ඉතින් මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදිහට යම්කිසි වැඩ කොටසක් කරන්න ඕනේ කියන කනගාටුයි. මෙවර අයවැයෙන් එහෙම මුදල් වෙන් කිරීමක් කළා නැහැ. සෞඛ්‍ය ප්‍රවර්ධන සහ රෝග නිවාරණය මෙවර අයවැයෙන් කිසි මුදලක් වෙන් කළා නැහැ. ක්ෂේත්‍ර 18කට කිසි මුදලක් වෙන් කළා නැහැ. ඉතින් මේකත් විශාල ප්‍රශ්නයක්. ඒ වගේම අපි දකිනවා මේ මේ රටේ තියෙන ප්‍රශ්නයක් තමයි අපේ රටේ බෙහෙත් පාවිච්චි කරන ඖෂධ වලින් 85%ක්ම ආනයනය කරනවා 15%යි මේ රටේ නිෂ්පාදනය ගන්න. ඖෂධ නීතිගත නිෂ්පාදන නීතිගත සංස්ථාවත් එක්ක පුද්ගලික සමාගම් 15%ක් පමණ මේ රටේ ඖෂධ නිෂ්පාදනය කරනවා. මේ විශේෂයෙන් 85%ක්ම පිටරටින් ගෙන්නනවා මේ මේ බෙහෙත්. ඉතින් මේ ගෙන්නන බෙහෙත් නියම ස්ථිරට ගබඩා කරලා තියනවද? මේ විදිහට ප්‍රවාහණය කරනවද? බෙදා හරිනවද කියන විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේක ඒ දවස්වල ඉඳන් මම හැමදාම මේ ගැන කතා කරනවා. මොකද මේ සීත දාමය පවත්වාගෙන යෑම සිදුවෙන්නේ නැහැ. ඒ නිසා විශාල බෙහෙත් වගයක් අපතේ යනවා. ඒ වගේම තත්වෙන් බාල බෙහෙත් ජනතාවට ලබා දීමක් සිද්ධ වෙනවා. අපි දැක්කා මේ මේ මහ බැංකු වාර්තාවේ විගණන වාර්තාවල කියනවා මේ ඖෂධ ගෙන්වීම හා බෙදා හැරීමේ අක්‍රමිකතා. රජයේ රෝහල් වෙත නිකුත් කර තිබූ වෛද්‍ය සැපයීම් වලින් පිරිවැය රුපියල් කෝටි 113ක වෛද්‍ය සැපයීම් තත්ත්වයෙන් අසමත් වී තිබුණි. තත්ත්වයෙන් අසමත් වෛද්‍ය සැපයීම් අතරින් බොහොමයක් වීදුරු කැබලි දෘශ්‍ය අංශු පැවතීම ඒ වගේම තිබිලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය තුළ 2020 වර්ෂය තුළ මිලියන 114.3 යටක තත්ත්වයෙන් අසමත් ඖෂධ වර්ග 13ක් ඒකක 6,09,561ක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහරෝවල වෙත ලැබී තිබුණු අතර ඉන්න ඒකක 529,443ක් එනම් 86.85% රෝගීන් වෙත නිකුත් කර තිබුණා. කියන්නේ තත්ත්වෙන් බාල බෙහෙත් රෝගීන් වෙත නිකුත් කරලා තියෙනවා. ඒතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ. ඉතින් මේක විශාල ප්‍රශ්නයක්. ඉතින් මේ මේ පිළිබඳව සොයා බලන්න කිසිම වැඩපිළිවෙළක් සකස් කරලා නැති එක තියෙන ප්‍රශ්නේ. ඖෂධ රෝගාල නිකුත් කිරීමට පෙර තත්ත්වය පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් නැතිකම මේක ප්‍රශ්නයක්. කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපි ඉල්ලා සිටිනවා මේ බෙහෙත්. මොකද අපි දැකලා තියෙනවා රෝහල්වල කොරිඩෝ එකේ බෙහෙත් ගබඩා කරලා තියෙනවා. මොකද බෙහෙත් ගබඩා කරන ස්ථාන පිළිබඳව විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒකින්ද දැන් මේ දවස්වල ආර්ථික අර්බුදයත් එක්ක ඒව කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් මේ බෙහෙත් ගබඩා කිරීම පිළිබඳ ලංකාවේ රෝහල් 1103ක් පමණ තියෙනවා. මේ රෝහල් සියල්ලටම බෙහෙත් ගබ්යදී මේ ඒ ඒ ක්‍රියාදාමයේ හරියට සිද්ධ වුණේ නැත්නම් විශාල ප්‍රශ්නයක්. පුද්ගලිකංශයේ මේ ප්‍රශ්නේ නැහැ. පුද්ගලිකංශයට එහෙම බලපත්‍රය ලබා දෙද්දී ඔවුන් ඒ ප්‍රවාහණය කරන්නේ කොහොමද කියලා බලනවා. සීතදාම් පවත්වාගෙන යන්නේ දැන් තියෙන ලංකාවේ තියෙන සියලුම ඖෂධහල් වායු සමීකරණය කළ නිසා එහෙම එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් රජයේ රෝහල් වල මේ ප්‍රශ්නේ තියෙනවා. ඖෂධ ගබඩා කිරීමේ පිළිබඳ ප්‍රශ්නේ. ඒ නිසා විශේෂයෙන් මම කියනවා මේ මේ පිළිබඳ අවධානය යොමු කරන්න. එහෙම වුණේ නැත්නම් විශාල ප්‍රශ්නයක් ඇති වෙයි. ඒ වගේම අපේ රාජ්‍ය ඇමතිතුමිය කිව්වා සුවසැරිය පිළිබඳ සුවසැරිය ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේවට ප්‍රාග්ධන මුදල් මිලියන 100යි වෙන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ කෝටි 10ක් පමණ. ඒ කෝටි 10 ප්‍රමාණයවත් මදි වෙයි. එතන තියෙන ඒ වාහනත් එක්ක මේ ප්‍රාග්ධන මුදල් වියදම් කිරීම මේ මෙම සුවසැරිය සඳහා සුවසැරියෙන් ලංකාවේ විශාල ප්‍රදේශයක් ආවරණ ලංකාවේ ප්‍රධාන රෝහල් මේ සහ ජනතාවට විශාල සේවයක් කරනවා. ඒ වගේම අර කොවිඩ් ප්‍රශ්න කාලෙත් ඒ ඒ වැදේ සිද්ධ කෙරුවා. ඒ වගේම මේ විශේෂයෙන්ම මේ වයිඩ් 2022 6 මාසේ 20 වෙද්දී අත්‍යවශ්‍ය වර්ග බෙහෙත් වර්ග 50ක් හිඟයි කියලා තිබුණා. නමුත් මේ බෙහෙත් ගන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් ලෝක බැංකුවෙන් අපිට මුදල් ලැබුණා. ඒ වගේම විශේෂයෙන්ම ඉන්දියන් ණය යෝජනා ක්‍රමයේනුත් විශාල මුදල් ප්‍රමාණයක් ලැබුණා. නමුත් මේවා නියම විදිහට ඒ වෙලාවට ගෙන්වීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරනවා. මොකද ප්‍රසම්පාදන ක්‍රියාවලිය අඩුම තරමේ සති දෙකක් සති හතරක් ඇතුළත අවසන් කරන්න වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනේ. එහෙම නැති වුණොත් තමයි මේ ප්‍රශ්නේ වෙන්නේ. මොකද මේ අපේ රටේ මේ ආර්ථික අර්බුදයට පෙරම පෙර මේ බෙහෙත් සැපයීම ඉතා හොඳින් තිබුණා. පුද්ගලිකංශයේ විශේෂ සේවයක් කරනවා. හැබැයි දැන් අපේ රටේ 15%ක් විතර තමයි බෙහෙත් ලබා දෙන්නේ පුද්ගලිකංශයෙන් මේ ලබා දෙන්නේ. ඒ 15% වැඩි කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන්නත් ඕනේ. අඩු ගන්න 30%ක් බවට වගේ පත් කරන්න. ඉතින් බෙහෙත් සඳහා නිෂ්පාදනය කිරීම සඳහා ගෙනෙන අමුද්‍රව්‍ය වලට බදු අය කරන තත්ත්වයක් තියෙනවා. ඒ නිසා අමුද්‍රව්‍ය වලට බදු අය කිරීමෙන් බෙහෙත් මිල ඉහළ යෑමක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. මේ වන විට බෙහෙත් ගෙන්නන සමාගම් වලට බිලියන 28ක් 30ක් විතර ගෙවන්න තිබෙනවා කියලත් ආරංචි වෙලා තියෙනවා. ඉතින් මේ මම හිතන්නේ බොහෝ දුරට
අමුද්‍රව්‍යතාව විනාඩි එක කාලයක්
තියෙනවා. ආර්ථික අර්බුදයත් එක්ක තියෙන ප්‍රශ්නයක්. ඒ නිසා ඒ සමාගම් වලට ගෙවෙන්න තියෙන මුදල් වෙලාවට ගෙවුවොත් ඔවුන් අපේ රටට මේ අවශ්‍ය බෙහෙත් ටික ගෙනල්ලා දෙයි. නිෂ්පාදන බෙහෙත් නිෂ්පාදනය කරන ආයතන වල තියෙන ප්‍රශ්නේ තමයි අමුද්‍රව්‍ය වලට බදු අය කිරීම. ඒ සඳහා අවධානය යොමු කරන්න කියලා විශේෂයෙන්ම කියනවා. හැබැයි මේ අපේ මෙවර අයවැයෙන් සමහර දේවල් වලට විශාල වශයෙන් මුදල් වෙන් කළා නැහැ. ආයුර්වේද සංස්ථාවට කිසිම මුදලක් වෙන් කළා නැහැ. මේ ආයුර්වේද වෛද්‍ය පරීක්ෂණ ආයතන වලට එහෙම මුදල් වෙන් කළා නැහැ. මේ ඉඳිකිරීම වෙන් කරන්න නැති එක වෙනම ප්‍රශ්නයක්. නමුත් මේ මෙම ආයුර්වේද ඖෂධ සංස්ථාව වැඩි දියුණු කිරීම සඳහා කිසිම මුදලක් වෙන් කළා නැහැ. එතකොට මේ වතුකරයට රෝහල් වලට කිසිම මුදලක් වෙන් කළා නැහැ. මේක විශාල ප්‍රශ්නයක්. මේ ඒ වගේම මේ පෝෂණ වැඩසටහනට පීඩාවට ලක් වේදී ජනතාවගේ පෝෂණ තත්ත්වය වැඩි දියුණු කිරීම වැඩසටහන කියලා වැඩසටහනක් තියෙනවා. ඒකට කිසිම මුදලක් වෙන් කළා නැහැ. ඉතින් මේක මේ අයවැය තියෙන අඩුපාඩුවක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බිලියන 322ක් වෙන් කළා තියෙනවා. මේ බිලියන 322න් මේ ක්ෂේත්‍රවලට මුදල් වෙන් නොකිරීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ සෞඛ්‍ය අමාත්‍යතුමාට කියනවා මේ ලංකාවේ මන්ද පෝෂණය තුරන් කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්න. ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණු කිරීමට තව තවත් වැඩ කටයුතු සකස් කරන්න අමාත්‍යවරයාට ශක්තිය ලැබේවා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මිලන ගරු රෝහිණි විජේරත්න මන්ත්‍රීතුමිය ඔබතුමනි විනාඩි 9ක කාලයක්.
ස්තුති මුලසනේ ගරු මන්ත්‍රීතුමනි. ඇමතිතුමා මෙතන නැතත් අර හලීම ඇමතිතුමා කිව්ව පත්තරේ තිබුණු වාර්තාව ගැන මටත් කියන්න ඕනේ. එතුමාට ස්ට්‍රෙස් කියලා පත්තරේ තිබුණා. මෙතන වෛද්‍යතුමියත් ඉන්නවා. ස්ට්‍රෙස් කියන්නේ නරක දෙයක් නෙවෙයි. ස්ට්‍රෙස් එක තමයි කෙනෙක් කොළඹවන්නේ. ස්ට්‍රෙස් එක නැති කෙනෙක් කිසිම දෙයක් කරන්න පෙළඹවීමක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ආතතිය ඔබතුමාට මේ අමාත්‍යංශයේ තියෙන ප්‍රශ්න ටික විසඳගන්න උත්තේජකයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම එතුමාට කියන්න ඕනේ, එතුමාට මෙහෙම ස්ට්‍රෙස් නම් මන්ද පෝෂණයෙන් පෙළෙන අර උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවෝ 56 දෙනාගේ දෙමව්පියන්ට කොහොම ස්ට්‍රෙස් එකක් ඇද්ද එතුමනි? ඒ වගේම සායනයට බෙහෙත් ටික ගන්න ගිහිල්ලා පෝලිමේ ඉඳලා අන්තිමට බෙහෙත් නැහැයි කියලා අත් දෙක හිස් අතින් එන රෝගීන්ට කොහොම ස්ට්‍රෙස් එකක් ඇද්ද කියලා මම එතුමාට මේ වෙලාවේ මතක් කරලා දෙනවා. ඉතින් එතුමාට ඔය තියෙන ප්‍රශ්න වලින් ගොඩ එන්න හැකියාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දැන් යුනිසෙෆ් ආයතනයේ දෙවැනි වරටත් ශ්‍රී ලංකාවේ මන්ද පෝෂණය වැඩි වෙන බවට අනතුරු ඇඟිවීම් සිදු කරලා තියෙනවා. මේ වார்த்தාවට අනුව අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් 56,000ක් ඉන්නවයි කියලා කියනවා. ඒ වගේම ළමයි 122ක අතර ප්‍රමාණයක් ඉදිරි කාලයේදී ඒ මන්ද පෝෂණයට මූණ දෙන්න ඉඩ තියෙනවයි කියන එකත් එතුමාගේ මොකද්ද යුනිසෙෆ් එකේ වார்த்தාවේ දෙවෙනි වார்த்தාවේ සඳහන් වෙනවා. ඉතින් මම අහනවා මේ උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් 56 දෙනා ගැන දත්ත සෞඛ්‍ය අමාත්‍යාංශයේ නම් වශයෙන් තියනවාද කියන එක මම දැනගන්න සතුටුයි. ඒ වගේම ඔවුන් නියෝජනය කරන දිස්ත්‍රික්ක වල ඉන්න දිසාපතිතුමන්ලා, දැන් එක දිසාපතිතුමෙක් නම් ලස්සන ලියුමක් ගහලා දුන්නා පත්තරෙත් එක්ක යන්න. ඒ වගේම ග්‍රාම සේවක මහත්තුරු, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මහත්තුරු මේ ගැන දැනුවත්ද කියන එක මම දැනගන්න කැමතියි. මොකද එහෙම නැතුව ඒ අයට විසඳුමක් කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඇතරම මම මේ ගැන කලින්ම ප්‍රකාශ කරනකොට එදා වාර්තාව ගෙනල්ලා යුනිසෙෆ් වාර්තාව ප්‍රකාශයට පත් කරලා මම පාර්ලිමේන්තුවට ගේනකොට ඇමතිතුමා ටිකක් සද්දේ දාලා ඉවරලා මටත් සද්දයක් දාලා එහෙම එකක් නැහැයි කිව්වා. ඊට පහු එදාම හවසට මෙතන එහා පැත්තේ ඇති අතන වාඩි වෙලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා ලියුමක් ගැහුවා ඒ වார்த்தාව බොරුයි කියලා. ඉතින් මම දැන් අහනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ දෙවෙනි යුනිසෙෆ් වார்த்தාවත් බොරුද? එහෙමනම් ඇයි යුනිසෙෆ් එකට අපි ගැන බොරු කියන්න ඉඩ දෙන්නේ? ඔබතුමන්ලා මේ වார்த்தාවත් ප්‍රතික්ෂේප කරනවාද කියලා මම අහනවා. මනු දෙවෙනි වார்த்தාව සභාගත කරනවා. ඒ වගේම අපි දැක්කා යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා ප්‍රකාශක බිස්මාක් ඔස්ට්‍රේලියාවේදී ABC මාධ්‍ය ජාලයට කියලා තිබුණා මේ හුදෙක් මේ තියෙන ආර්ථික අර්බුදයේ හුදෙක් ආර්ථික අර්බුදයක් පමණක් නෙවෙයි ගරු මන්ත්‍රීතුමනි, ඒ ළමයින්ගේ අර්බුදයක් කියලා කිව්වා. ඒ වගේම අවුරුදු 5ට අඩු ළමයින්ගේ මන්ද පෝෂණය ලංකාවේ දකුණු ආසියාව ගත්තහම දෙවෙනි ස්ථානයේ, ඒ කියන්නේ ඉන්දියාවට විතරයි පහලින් ඉන්නේ කියලා කිව්වා. ඊළඟට සෑම පවුල් 10ට 7ක්ම එක වේලක් අතාරිනවා. ඒ කියන්නේ පවුල් වලින් 70%ක් තමන් වේල් 3ක් ආවොත් කන්නේ වේල් 2යි කියලා ප්‍රකාශයට පත් කරා. ඒ වගේම පීඩාවට පත්වන සමාජ කණ්ඩායම් ගැන ප්‍රකාශ කරලා තිබ්බා. මානුෂීය අවශ්‍ය සහාය අවශ්‍ය දරුවන් ඉන්නවා කියලා කිව්වා 22,63,227ක්. මානුෂීය සහාය අවශ්‍ය පුද්ගලයන් සංඛ්‍යාව 57,11,089ක් ඉන්නවයි කියලා කිව්වා. ඒ වගේම අවුරුදු 5ට අඩු උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන්
දරුවෝ සහ හදිසි ප්‍රතිකාර අවශ්‍ය දරුවන් 56 දහසක් ඉන්නවයි කියලා මේ වාර්තාවේ සඳහන් වෙනවා. ඊළඟට පාසල් ළමුන් අතර වන්ද පෝෂණය ගැනත් එතුමාගේ වාර්තාවේ සඳහන් වෙනවා. ඒ විතරකුත් නෙවෙයි අර මං කිව්වා වගේ අපි දකුණු ආසියාවේ දෙවෙනි තැන. ඇත්තම කියනවා නම් මේ තරමින් හරි රැකිලා තියෙන්නේ පවුල් සෞඛ්‍ය සේවිකා සේවා නිලධාරී මහත්මීන්ටත්, ඒ වගේම MOH වල නිලධාරී මහත්වරුන්ගේ වෛද්‍යවරුන් ඇතුළුව, ඒ වගේම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානවල නිලධාරීන් වගේම වෛද්‍යවරුන්ගේ කැපවීම මත මේ තත්ත්වෙන්වත් අපි රැකිලා ඉන්නවා කියන එක මම මේ වෙලේ මතක් කරන්න ඕනේ. ඒ වගේම අපි දන්නවා මේ වෙනකොට අපේ රටේ ආර්ථික උද්දමනයක් තියෙනවා. ඒ වගේම ආහාර උද්දමනයක් තියෙනවා. එතකොට අද ආහාර සුරක්ෂිතතාවය නැති වෙලා තියෙනවා. මම අහනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න නිලධාරි මහත්වරුන්ගෙන් 2022 දත්ත අරගෙන ඔබතුමන්ලා මේ සමීක්ෂණය කරුවොත් මේ තත්ත්වය ඉහළට ගිහින් තියෙයිද අපි පහළට ගිහින් තියෙයිද කියන එක ඔබතුමන්ලාගේ හෘද සාක්ෂියට තට්ටු කරලා බලන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ නිසා මම විශේෂයෙන්ම මේ වෙලාවේ යෝජනා කරනවා ගරු ජනාධිපතිතුමාට, ඒ වගේම කතානායකතුමාට යෝජනා කරනවා මේ රටේ 56 දහසක් වෙච්ච උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් හා රටේ මිනිසුන්ගේ මන්දපෝෂණයේ තත්ත්වය පිළිබඳව සොයා බලන්න විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන්නයි කියලා මම මේ සභාවට යෝජනා කරනවා. ඊළඟට මට දැනගන්න අවශ්‍යයි ඉදිරියේදී මේ මූණ දෙන්න යනවයි කියන ලක්ෂ 22ක් වෙච්ච ළමයින්ට, අවුරුදු 5ට අඩු දරුවන්ට ඒ මන්දපෝෂණයෙන් ගොඩ ගන්න කරන වැඩපිළිවෙල මොකද්ද කියන එක පිළිබඳ රටට හෙළි කරන්න. මොකද මේ වෙනකොට ආහාර මිල මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඉහළ ගිහින් තියෙනවා. ඒ නිසා බිත්තරයක් දැන් රුපියල් 50ට ඉහළයි. මාළු කෑල්ලක් කන්න දෙන්න විදිහක් නැහැ. එළවලු ටිකක් කන්න දෙන්න විදිහක් නැහැ. පළතුරු ටිකක් කන්න දෙන්න විදිහක් නැහැ. මේවා නිසා යකඩ ඌනතාවයේ මෙතන වෛද්‍යතුමිය ඉන්නවා. යකන ඌනතාවයේ කියන එක තුල ඉදිරියේදී දරුවන් නීරක්තියට පත්වෙන්න පුළුවන් බව අපිට ප්‍රාදේශීය වශයෙන් පෙන්ලා යනවා. ඒ නිසා මේක ඉතාමත් කනගාටු තත්ත්වයක්. මේ යකඩ ඌනතාවය නිසා ගර්භණී මව්වරුන්, ඊළඟට කිරි දෙන මව්වරුන්, පාසල් දරුවන් දැඩි සෞඛ්‍ය අනාරක්ෂිත බවකට පත්වෙනවා. ඉතින් අපිට තව වෙනකොට හරි වැඩපිළිවෙලක් නැහැ. මම දැක්ක අර වාර්තාවේ කියනවා අපි ඉතාම ඉක්මනින් යේමනය, සූඩානය, දකුණු යේමනය, රුවන්ඩාව, වෙනිසියුලාව, දකුණු අප්‍රිකාව, දකුණු ඇමරිකාවේ ඇතැම් රටවල් වලටත් වඩා පහළ තත්ත්වයකට සෞඛ්‍ය අපි තත්ත්වයේ ශීඝ්‍රයෙන් පරිහානියට පත්වෙනවායි කියලා. ඉතින් අවාසනාවකට අපේ රටේ බලධාරීන්ට මේක නොතේරෙනවද කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඉතින් ඒවට ස්ට්‍රෙස් වෙලා බැහැයි කියන එක මම මේ වෙලාවේ අමාත්‍යාංශයට මතක් කරන්න ඕනේ. මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම මේ මන්දපෝෂණය සම්බන්ධයෙන් වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශයක් කරා රටේ බලධාරීන් අවදි වෙලා ඒ ගැන හොයා බලන්න කියලා. මොකද්ද කරේ? එතුමගේ වැඩ තහනම් කරා. පණිවිඩ කාර්යයට වෙඩි තැබීම හැරුණකොට වෙන මොකද්ද කරේ කියන එක මට අහන්න ඕනි. මොකද එතුමා අපේ සෞඛ්‍ය පද්ධතියේ ඉන්න අඩුම වයසින් වැඩිම සුදුසුකම් ප්‍රමාණයක් ලැබපු සම්පූර්ණ කරපු විශේෂඥ වෛද්‍යවරයෙක්. ඇත්තටම කරන්න තිබුණේ ඒක නෙවෙයි, විශේෂ ඒකකයක් හදලා එතුමාට බාර දෙන්න තිබුණා මන්දපෝෂණය ගැන හොයලා වැඩ කරන්න කියලා. මොකද උණ තියෙන මිනිහා හොයලා ඒ මිනිහට වැඩේ පැවරුවොත් මං හිතන්නේ ඒක සාර්ථකව කරගන්න පුළුවන් වෙයි කියලා. එනිසා එතුමා එහෙම කියලා වැඩ තහනම් කරලා සති දෙකක් යන්න ගියේ නැහැ. ඇමතිතුමා එළියට බහලා කියනවා අපේ රටේ මන්දපෝෂණයේ ඒකක දෙකකින් වැඩි වෙලා තියෙනවා කියලා. එතකොට අර වෛද්‍යතුමාගේ වැඩ තහනම් කරපු එක සාධාරණද කියන එක මම අහන්න ඕනේ.
විශේෂයෙන්
අශෝක අබේසිංහ මන්ත්‍රීතුමා කිව්වා වගේ කිරිනොච්චිය, හම්බන්තොට, පොළොන්නරුව, වැල්ලවාය, මොනරාගල, අම්පාර, බදුල්ල, නුවරඑළිය, ගම්පහ වගේ ප්‍රදේශවල මන්දපෝෂණයේ වැඩි වෙමින් යනවා කියන එක පේන්න තියෙනවා. ඇත්තටම දරුවන්ගේ තත්ත්වය මොකද්ද කියලා දැනගන්න ඕන නම් ඔබතුමන්ලා ගුරුවරුන්ගෙන් අහලා බලන්න. මේ වෙනකොට ළමයි නිසි ආහාර නොලැබීම නිසා පාසල් යන එකත් යම් ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. ඒ වගේම මම කියන්න ඕනේ මන්දපෝෂණය ගැන කතා කරන එක නම් ගරු ඇමතිතුමනි, ලේකම්තුමනි, චක්‍රලේඛ ගහලා නවත්තන්න පුළුවන්. හැබැයි මන්දපෝෂණයේ චක්‍රලේඛ ගහලා නවත්තන්න බැහැ කියන එක මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂකවරුන්ට කිව්වා මන්දපෝෂණය වැඩි වෙනවා, එය භයානක තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන් කියලා. ඒ වාර්තාව හංගලා තියෙනවා. ඒ වාර්තාව කරුණාකරලා එළියට දාන්නයි කියලා මම ඉල්ලා සිටිනවා සමාජගත කරන්න. හැබැයි එතුමියට බය ඇති. පණිවිඩ කාර්යයට වෙඩි තියෙන අමාත්‍යාංශයක් හින්දා අර වෛද්‍ය චමල් සංජීවට රස්සාව නැති කරයි වගේ එතුමාටත් එහෙම කරයිද කියලා. හැබැයි මම කියනවා මේ වාර්තාව රටේ බදු අහන මිනිසුන්ගේ සල්ලි වලින් හදපු වාර්තාවක් ගරු මන්ත්‍රීතුමනි. ඒ නිසා මම කියනවා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාට මම කියනවා ඒක වහාම එළියට දාලා ඒ වළක්වා ගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා එක විනාඩියක් දෙන්න. මේ වෙනකොට විශේෂයෙන්ම එදා මහින්දානන්ද ඇමැතිතුමා කිව්වා මෙන්න මෙහෙම දෙයක්, ආදායම් බදු ලිපිගනු ව්‍යාපාරික සමාගම් තියෙනවායි කියලා 1,05,000 ඒ වුණාට බදු ගෙවලා තියෙන 25,692ක් කිව්වා. ඒ වගේම වැට් බදු ලියාපදිංචිය තියෙනවා කිව්වා 60,721ක්. නමුත් අය කරගත්ත වැට් බද්ද දීලා තියෙන්නේ ආයතන 185ක් කියලා. එහෙමනම් මේවා අය කරගන්නේ නැතුව හොරා කාපුවෙවුන්ගේ මේවා ගන්නේ නැතුව, විශේෂයෙන්ම අපි දන්නවා නැනෝ පොහොර හොරකම ඊළඟට 6.7 මිලියන පොහොර නැවකට ගෙව්වා 60 දකින්නේ නැතුව, හෙජින් ගිවිසුම තියෙනවා, ග්‍රීක බැඳුම් කර තියෙනවා, මේවා අය කරගන්න වැඩපිළිවෙලක් නැතුව ගරු ඇමැතිතුමනි හොරා කෑවේ කවුදෝ මන්ත්‍රීතුමනි. නමුත් දඬුවම් විඳින්නේ මේ රටේ අහිංසක දරුවෝ. එනිසා මම අවසන් කරනවා, අර කුක්කුර ජාතකයේ තියෙනවා රජගෙදර රජතුමාගේ අශ්ව කරත්තේ රෝද කාපු රජගෙදර බල්ලෝ බේරලා රටේ ඉන්න බල්ලෝ ටික මරලා දාන්න ගියාම බෝසත් තුමා ඒ වෙලේ බල්ලෙක් විදිහට හිටියේ. එතුමා ඇවිල්ලා කියනවා තනකොළයි ගිතෙලුයි දීලා වමාරා කාපු එවුන් හොයා ගන්න කියලා. ඉතින් මම ජනාධිපතිතුමාට අවසාන වශයෙන් යෝජනා කරනවා හොරා කාපු රජගෙදර බල්ලෝ ටික හරියට අල්ලගන්න, බදු අය කරගන්න, හොරා කාපුවා රාජසන්තක කරන්න, මේ රටේ ජනතාවට බදුබරයෙන් පීඩාවට පත් කරලා මේ මිනිස්සු මන්ද පෝෂණයෙන් මැරෙන්න යන එක වහම නවත්තන්න ක්‍රියාත්මක කරන්නයි කියලා මම ඉල්ලා සිටිනවා. ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමියනි. ගරු වසන්තයාපා බණ්ඩාර මන්ත්‍රීතුමා,
ගරු සභාපතිතුමා එක තප්පර කිහිපයක් ලබා දෙන්න. අපේ රාජ්‍ය අමාත්‍යතුමේ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යතුමේ ඉන්න නිසා මම හිතනවා මේකට සමහර උත්තරයක් දෙන්න පුළුවන් වෙයි කියලා. මහනුවර මහරෝහලේ තිබෙන ඉතාම දැඩිම ප්‍රශ්නයක් තමයි ගරු රාජ්‍ය අමාත්‍යතුමිය පිළිකාරෝහලේ තිබෙන ප්‍රශ්නය. අපි උදේ මතක් කරා ගරු අමාත්‍යතුමාට ඒක අර ඊසියක නතර වීම නිසා ඇත්තටම රෝගීන් ගන්න බැරි තත්ත්වයක් තියෙනවා සද්දෙකට කලින් ඉඳලා. ඇත්තටම මේ රෝහලේ කිසිම ප්‍රමුඛතාවයක් ලැබිලා නැහැ. අයවැය ලේඛනයේ තුල පිළිකාරෝහල රුපියල් මිලියන 300ක මුදලක් තිබෙනවා නම් අපිට පුළුවන් ඉතාම පහසුවෙන් ඒකේ ගොඩක් වැඩ කරන්න. මම කියන්නේ මේව මෙවර එක ඒකකයක් හරි අපිට විවෘත කරගන්න අවශ්‍ය යම් ප්‍රතිපාදනයක් පිළිකාරෝහලට ලබා දෙන්න පුළුවන්ද කියන එක මම ඔබතුමියගෙන් ඔබතුමියට පුළුවන්කමක් තියෙනවා නම් උත්තර දෙන්න කියලා ඉල්ලීමක්
කරනවා. ගරු රාජ්‍ය
මැතිතුමනි, මන්ත්‍රීතුමනි, ඒ පිළිබඳ වගකීම් දරන සෞඛ්‍ය අමාත්‍යතුමාත් සමග සාකච්ඡා කර ඔබට තායික්මණින් පිළිතුරක් ලබා දෙන්න. මම හිතන උදෑසන ඒ පිළිබඳ කතාබහට ලක්ුණු අවස්ථාවේ එතුමා පිළිතුරක් ලබා දුන්නා. ඒ සඳහා මැදිහත් වෙනවා කියන එක එතුමාත් සමග සාකච්ඡා කර නැවත ඔබතුමාට ඒ පිළිබඳ ස්ථාවර පිළිතුරක් ලබා දෙන්න.
ස්තුතියි ගරු මැතිතුමනි. මිලට ගරු සරත් වීරසේකර මැතිතුමා, ඔබතුමාට විනාඩි 7ක කාලයක්
තිබෙනවා. ගරු සභාපතිතුමනි, බුද්ධ ශාසන වැසිෂ්ඨය ගැන කතා කරනකොට ඒ වගේම බෞද්ධ පුරාවස්තු අද විනාශ කිරීමේ සහ විනාශ වීමේ තර්ජනයට ලකුලා තියෙන මේ අවස්ථාවක මේ විදිහට කතා ගන්න ලැබීම ගැන වැදගත් කියලා මා හිතනවා. අපි දන්නවා අද ලංකාවේ 72% සිංහල බෞද්ධයින් සිටිනවා, හින්දු භක්තියින් ඉන්නවා 12%, මුස්ලිම් ජාතියෙන් ඉන්නවා 9.7%, ක්‍රිස්තියානි කතෝලික බැතිමතුන් ඉන්නවා 6.3%. අපි වසර දහස් ගණනක් තිස්සේ තේරවාද බුද්ධාගම ප්‍රචලිත වෙලා තියෙන රටක්. අපේ රටේ ව්‍යවස්ථාවනුත් 9 වෙනි වගන්තියෙන් බුද්ධ ශාසනය බෞද්ධාගම ආරක්ෂා කරලා පෝෂණය කළ යුතුයි කියලා සඳහන් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ ඉන්නකොට වැඩ සිටිනකොට බුද්ධ ශාසනය ලංකාවේ පිහිටමන බව කිව්වා. උන්වහන්සේ කිව්වා පටිච්චසති දේවෙන්ද ලංකාව මම ශාසනං තස්මා සපිරිවාරන්තං රක්ඛ ලංකංච සාදුකං. උන්වහන්සේ කියනවා මගේ මේ ශාසනය ලංකාවේ ප්‍රතිෂ්ඨාපනය වෙනවා, ඒක නිසා පිරිවර සහිතව ඉතා මනාසේ මේ ලංකාව රකින්න කියලා තමයි සක්‍රදේවන් වහන්සේට උන්වහන්සේ කියන්නේ. ඒ මොකද ලංකාව රැකුණොත් තමයි අපේ මේ ශාසනය රැකෙන්නේ. ශාසනය උන්නසියට වැඩ කරන භික්ෂුන් වහන්සේලා ගැනත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා. උන්වහන්සේ කියනවා යෝහවේ ධාරෝ භික්ඛු යුඥති බුද්ධ ශාසනේ සෝයිමං ලෝකම් ප්‍රභාසේති අබ්බා මුද්ධාව මුද්ධාය චන්දිමා. ඒ කියන්නේ යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් බුද්ධ ශාසනේ චිරස්ථිතිය උදෙසා වැඩ කරයිද උන්වහන්සේ වලාකුළුන් මිදුණු චන්ද්‍රයාසේ බබලනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඉවගේම සභාපතිතුමනි මේ දහම කියන්නේ මැණිකක් නම් ඒ මැණික ආරක්ෂා කරන කරඬුව තමයි ශාසනය. කරඬුව විනාශ වුණොත් මැණික අනුතුරේ, ඒවගේම තමයි ශාසනය විනාශ වුණොත් දහම අනුතුරේ. ඉතින් අපි දන්නවා ශාසනය කියලා කියන්නේ වෙහෙර විහාර භික්ෂුන් වහන්සේලා අපේ බෞද්ධ සාහිත්‍ය බෞද්ධ සංස්කෘතිය තමයි ශාසනය කියලා කියන්නේ. ඉතින් මේ භික්ෂුන් වහන්සේට සිව්පසයෙන් උපස්ථාන කරන්නේ සිංහල ජාතිය. අපි දන්නවා භික්ෂුන් වහන්සේට දානමාන දීලා සිව්පසයෙන් උපස්ථාන කරන්නේ සිංහලයෝ. ඒ වගේම තමයි වෙහෙර විහාර පන්සල් ඉදි කරන්නේ අපේ සිංහලයන්. ඒ වගේම තමයි ඒක නිසා ශාසනය රැකගන්න නම් අපි සිංහල ජාතිය රැකගන්න ඕනේ. සිංහලෙන්ට තියෙන එකම රට තමයි ශ්‍රී ලංකාව. එදා මේ ශ්‍රී ලංකාවට කිව්ව සිංහලයේ කියලා 1815 දී උඩරට ගිවිසුම අත්සන් කරනකොට ඒ රටවල් දෙක සඳහන් වෙලා තිබ්බේ මහා බ්‍රිතාන්‍ය සහ සිංහලයේ. ඒ සිංහලයේ කියන රට කොහොමද ශ්‍රී ලංකාව වුණේ කියලා මම දන්නේ නැහැ. නමුත් ඒ රටේ ඒකීභාවය රකින්නක සිංහල ජාතියේ වගකීමක්. ඒක නිසා තමයි හැමතිස්සෙම අවුරුදු 2500ක් තිස්සේ කාලය තුලදී අපේ රට සතුරු ආක්‍රමණය වෙනකොට සිංහලයෝ තමයි අපේ මේ රට ආරක්ෂා කරන්න ඉදිරිපත් වුණේ. කාලිංගමාගෙනකොට උන් එක ගහගත්තේ සිංහලයෝ. එතකොට ඒ වගේම තමයි චෝල පාණ්ඩ්‍ය වෙනකොට ඔව් ඒ ආක්‍රමණයනකොට ඔවුන් සමග සටනට ගිය සිංහල ජාතිය. ඒ වගේම තමයි පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසින් එනකොටත් ඔවුන් සමග සටනකට ගිය සිංහලයෝ. මොකද මේ රට රැකුණොත් තමයි ඒ සිංහල ජාතිය රැකෙන්නේ. ඒතකොට රට රැකුණොත් සිංහල ජාතිය රැකෙනවා, සිංහල ජාතිය රැකුණොත් ශාසනය රැකෙනවා, ශාසනය රැකුණොත් දහම රැකෙනවා. ඒක නිසා තමයි ශාසනය රකින්න නම් අපේ මේ රටේ ඒකීයභාවය අපි ඇත්ත වශයෙන්ම ආරක්ෂා කරන්න ඕනේ. මේ රට ෆෙඩරල් වෙලා කෑලි 9කට කැඩුණොත් එහෙම උතුරු නැගෙනහිර ශාසනය ආරක්ෂා කරන එක ගැන ඇත්ත වශයෙන්ම අපිට කියන්න වෙන වචන අවශ්‍ය නැහැ. මොකද දැන්ටමත් උතුරු නැගෙනහිරේ මේ බෞද්ධ සිද්ධස්ථාන බෞද්ධ පුරාවස්තු සම්පූර්ණයෙන්ම විනාශ වීමේ තර්ජනයට ලක් වෙලා තියෙන නිසා. අපි දන්නවා උතුරේ සිංහලයව එළවලා, උතුරේ මුස්ලිම් අය එළවලා ජනවාර්ගික සුද්ධයක් ඇතිකලේ ප්‍රභාකරන් පමණක් නෙවෙයි බෙදුම් වාති දෙමළ දේශපාලකයෝ. අද මේ පාර්ලිමේන්තුවේ විග්දේශරන් කියන ඒ මන්ත්‍රීවරයා කියනවා ගරු සභාපතිතුමනි මේ දෙමළ ජනබිම් කියන මිත්‍යාව සනාථ කරන්න බොරු ඉතිහාසයක් ගන්නවා. එතුමා ප්‍රධානමැති හැටියට ඉන්නකොට උතුරේ කිව්වා සිංහලයාට උතුරේ ජීවත් වෙන්න අයිතියක් නැහැ කියලා. අප දන්නා විග්දේශ මන්ත්‍රීතුමා ඉගෙන ගත්තේ රාජකීය විද්‍යාලයේ සිංහලොස් සමග, ඊට පස්සේ නීති විද්‍යාලයට කියලා ගිහිලා සිංහලොස් සමග නීති ඉගෙන ගත්තා. ඊට පස්සේ මහේස්ත්‍රාත් කෙනෙක් වුණා, ඊට පස්සේ හයිකෝට් ජජ් කෙනෙක් වුණා, ඊට පස්සේ අභියාචනාධිකරණයේ මේ විනිසුරුකරුවෙක් වුණා, ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුකරුවෙක් වෙලා අවුරුදු 65ක් සිංහලොස් සමග කොළඹ ජීවත් වෙලා උතුරට ගිහිල්ලා කියනවා සිංහලයාට උතුරේ ජීවත් වෙන්න තැනක් නැහැ කියලා, අයිතියක් නැහැ කියලා. මේක මොනතරම් කුහක වැඩක්ද? ඔව් ඒක තමයි ඔහු උතුරේ බිලිපිම බුදු පිළිම ඉදිකරනවට විරුද්ධව කිල්නොච්චේ පෙළපාල ගියා. ඔහු උතුරේ ප්‍රධානමැති වෙලා ඉන්නකොට ඔහු කියනවා මේ උතුරේ දෙමළ තරුණ තරුණියන්ට සිංහලයන්ව විවාහ කරගන්න එපා කියලා. ඒ වගේම තමයි 1940 ඉඳන් 48 ඉඳන් ඔහු ප්‍රඥප්තියින් සම්මත කරගන්නවා 1948 ඉඳන් මේ රට පාලනය කරපු සියලුම සිංහල දේශපාලකයන් දෙමළ කාන්තාවන්ම සැලසුම් සහගතව වඳභාවයට පත් කරයි කියලා ඔහු කියා සිටිනවා. ඉතින් මෙන්න මේ වගේ අයත් එක්ක පුළුවන් ද අපිට සංහිඳියාව ගැන කතා කරන්න? ඒක මොනතරම් කුහකකමක්ද කියන එක තමයි මම මේ අවස්ථාවේදී අහන්නේ. එතකොට නාගදීපේ බුදු පිළිම ඉදි කරන්න තාම වේලානි වල ප්‍රාදේශීය ලේකම්තුමා අවසර දෙන්නේ. නමුත් එහි කෝවිලේ අඩි 108ක් උස තොරණක් හදන්න
බුදුවර්තා විනාඩියක කාලයක්
අවසර දෙනවා. කුරුන්දු විහාරයේ වසර 2000ක් පැරණි චෛත්‍ය සංරක්ෂණය කරලා සර්වඥ ධාතුන් නිදන් කරන උත්සවයේ TNA මන්ත්‍රීවරු මැරයන්ෙක් ඇවිත් ඒක නතර කළා. නමුත් අපි මේ අහන්න කැමති ගෝනගල ගමේ ත්‍රස්වාදීන් විසින් ඒ බඩදරු අම්මලාගේ බඩ කපල දරුවෝ එළියන් අරන් මාළු කපන වගේ කපන කොටත් ඇත්ත වශයෙන්ම කොළඹ හින්දු කෝවිලේ වේල් කරත්තේ ප්‍රදර්ශනය කළා. ඉතින් සිංහල බෞද්ධයන්ගේ ඉවසීමේකයි. නමුත් ඒ වගේ තත්ත්වයක් ඉන්න සිංහලයන්ට සිංහල බෞද්ධයන්ට මේ වගේ කුරුඳු විහාරයේ මේ වගේ මරකම් කළා සර්වඥ ධාතුන් නිදන් කරන දුන්නේ නැහැ කියනකොට ඇත්ත වශයෙන්ම ඔවුන් ලැජ්ජ වෙන්න ඕනේ. ඔවුන්ගේ මේ හැසිරීම සමස්ත දෙමළ ජනතාවටම නිග්‍රහයක් කළ තමයි මේ අවස්ථාවේදී මා කියන්නේ. ඒ වගේම තමයි අපි දැක්කා උතුරේ මැරිච්ච ත්‍රස්වාදීන්ට පහන්තිලා සැමරුවා. තමන්ගේ පුතා ත්‍රස්වාදියෙක් නම් තමන්ගේ පුතා තිස්සේ දූෂකයෙක් නම් තමන්ගේ පුතා මිනිමරුවෙක් නම් ගේ ඇතුලේ පහනක් තියලා පින්තියනෙක් ගැන කිසිම බාධාවක් නැහැ. තව එක තත්පරයක් එක විනාඩියක් දෙන්න මම වෙන ස්පීකර් කෙනෙක්ගෙන් අරන් දෙන්නම්. නමුත් මේ සැමරුවේ කොටිසස්වාදී මොනතරම් කොටිසස්වාදී මොනතරම් අහිංසක දෙමළ මිනිසුන්ට අමානුෂික ලෙස සැලකුවාද? ලක්ෂ තුනක් මේ යුද්ධය අවසන් අදීරේදී ලක්ෂ තුනක් මිනිහක් මිනිස් පලියක් වගේ තියාගෙන ඒ අහිංසක දෙමළ ජනතාව හමුදාව කෙරේ යනකොට අමු අමුවේ වෙඩි තියලා මරලා දානවා අපි දැකලා තියෙනවා. ඒ වගේම අවුරුදු 12ක තරුණ පුංචි දෙමළ ළමයෙක් හමුදාව දෙසට දුවන් එනකොට ඔහුව අල්ලලා ඔහුගේ කකුල කපනවා. අපිට පේනවා වීඩියෝ දර්ශය දැක් තියෙනවා. ඉතින් මේ වගේ අයවද සමරන්නේ කියලා මම මේ දෙමළ ජනතාවෙන් අහන්න තියෙනවා. මම උතුරේ නාවික ආක්‍රමණපති වෙලා ඉන්නකොට අපි දැක්ක දෙමළ වෙළෙන්සන් වලින් කොහොමද කොටිසස්වාදීන් ඇවිල්ලා කප්පන් ඉල්ලුවේ. ඒ කප්පන් ගෙවන්න බැරුව බෝ වෙළෙන්සල් හිමියෝ එල්ලිලා මැරලා තියෙනවා අපි දැකලා තියෙනවා. ඒ වගේම තමයි පාසල් ළමයින්ව උද්ඝෝෂණයට ගෙනියනකොට බලෙන් ඒකට විරුද්ධ වෙන විදුහල්පතිම ඊට පස්සේ ඉඳන් ගෙදර මිදුලේම මරා දානවා. අපි තමයි නැවැත්තුවේ. උදේට පාසල් යන ළමයාව පැහැරගන්නවා. ඊට පස්සේ අම්මලා මුහුමලේ මාර්ග බාධකවට ඇවිල්ලා උදේ පාන්දර බලනවා. ඉතින් ඒ නිසා ඒ තත්ත්වය ඇත්ත වශයෙන්ම දෙමළ ජනතාව දැනගත යුතුයි. ඔවුන්ට මතක් කර දිය යුතුයි. එන්න ඒ වගේ කොටිසස්සීන් සමරන්ට මේ දෙමළ දේශපාලකයන් ඔවුන්ව රවට්ටනවා නම් ඒකට රවට්ටෙන්න එපා කියලාත් මා කියා සිටිනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ටත් මා කියලා තියෙනවා. තමගේ මව්පියන්ගෙන් අහන්න ඒ ඉතිහාසය 1970 දශකයේ අපි කොහොම සතුටින් හිටියේ. තමගේ මව්පියන්ගෙන් අහන්න තමන්ට හිරියර කළේ හමුදාවද එහෙම නැත්නම් කොටසස්සින්ද කියලා. එහෙමනම් ඒ කොටසස්සින් සමරන එක ඇත්ත
වශයෙන්ම කාලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අවසන් කරන්න කරුණා කරලා
මගේ කතාවෙන් සමන්ත ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මිලන ගරු විජිත හේරත් මන්ත්‍රීතුමා උතුමාණ විනාඩි 12ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, මුලින්ම මතක් කරන්න කැමති ජනාධිපතිතුමා නිතර ධර්මයේ දේශනා කරනවා. දැන් පාර්ලිමේන්තුවේ එතුමා මීට පෙර අවස්ථාවක මේ බුදුහාමුදුරුවෝ සමානාත්මතාවය ගැන කතා කරලා නැහැ කියලා. එතුමා දන්නවා නම් මතක් කරගත්තොත් හොඳයි. රාජ්‍ය පාලනය පිළිබඳව දසරාජ ධර්මයත් ඒ වගේම සතර සංග්‍රහ වස්තුත් බුදුහාමුදුරුවෝ දේශනා කරා. සතර සංග්‍රහ වස්තුවලදී දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාවය උන්වහන්සේ ඉතා පැහැදිලිව රාජ්‍ය පාලනයේ අනුගමනය කළ යුතු ප්‍රධාන කරුණු විදියට දැක්වුවා. ඒ නිසා එතුමා එය පිළිපදිනවා නම් බොහොම හොඳයි කියලා මුලින්ම මතක් කරන්න කැමතියි. ඒ වගේම අපි දන්න බුද්ධ ධර්මයට අනුව අඟුලිමාල බුද්ධ ආගමට හෝ බුදුහාමුදුරන්ගේ ධර්මයට පටහැනිව එරෙහිව මුකුත් කරේ නැහැ. දේවදත්තයන් තමයි එහෙම කරේ. ඒ නිසා ඒකත් මතක් කරගත්තොත් හොඳයි කියලා මුලින්ම කියන්න කැමතියි. ගරු සභාපතිතුමනි, මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලික වශයෙන් ගත්තොත් අපේ රටේ සමස්ත ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳව කටයුතු කරන අමාත්‍යාංශය. සෞඛ්‍ය කියන්නේ ඇත්තටම මේ ස්පිරිතාල හරි බෙහෙත් ඒත් සැපයීම නෙමෙයි. කායික, මානසික හා සමාජීය සුවතාවය ඇත්තටම අපි පූර්ණ වශයෙන් සෞඛ්‍ය කියලා දකින. සම සෞඛ්‍ය තත්ත්වය යහපත් වෙන්න නම් ස්පිරිතාල හැදුවට බෙහෙත් ටික දුන්නට වෛද්‍යවරු සහ හෙදියන් ඇති කරාට ඒකෙම සම්පූර්ණ වෙන්නේ නැහැ. සමස්ත ආර්ථික සමාජීය තත්ත්වය යහපත් වෙන්න ඕනේ. ක්‍රීඩාව, සමාජ වටපිටාව, සංස්කෘතිය, ගීතය, කලාව ඒවත් එක්ක තමයි මානසික සෞඛ්‍ය ඇති වෙන්නෙත්, කායික සෞඛ්‍ය ඇති වෙන්නෙත්. නමුත් අවාසනාවකට අද අපේ රටේ එහෙම තත්ත්වයක් නැහැ. ඉතින් ඒ තත්ත්වේ නැති කරලා දැන් අපි ස්පිරිතාලවල බෙහෙත් හිඟේ හරි වෛද්‍යවරුන් හිඟේ ගැන විතරක් කතා කරාට ඒක සර්ව සම්පූර්ණ වෙන්නේ නැහැ. මේ සමස්තය සම්පූර්ණ වුණොත් තමයි පැහැදිලි සෞඛ්‍ය සම්පන්න මිනිසෙක් නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙම නිර්මාණය කරන්න පුළුවන් තත්ත්වයක් අද නැහැ. මොකද හැම ගෙදරකම වැඩිම වියදම යන්නේ බෙහෙත් ඒත් වලට, සෞඛ්‍ය කටයුතු වලට. 50%ක් විතර ගෙදර වියදමෙන් අද බෙහෙත් වලට වියදම් කරන්න වෙලා තියෙනවා. ඉතින් නමුත් ආණ්ඩුව මේ අයවැයෙන් සෞඛ්‍යට වෙන් කරලා තියෙන්නේ සමස්ත වියදමෙන් 4%ක් වගේ පුංචි ප්‍රමාණයක්. මිලියන 322යි. ගිය වතාවට වඩා මේක මිලියන 100ක් විතර වැඩි තමයි. හැබැයි සමස්ත මිලියන 7879න් මිලියන 322ක් කියන්නේ 4%කට ආසන්න ප්‍රමාණයක්. GDP එකෙන් ගත්තොත් 1%ක්වත් නැති තත්ත්වයක්. නමුත් අපේ රටේ ලෝකයේ පිළිගත් ක්‍රමවේදය තමයි සෞඛ්‍යයට GDP එකෙන් 5%ක්වත් වෙන් කිරීම. ඉතින් එවැනි තත්ත්වයක් අද නැහැ. ඒක පුද්ගල වියදම් කිරීම ඩොලර් 40ටත් වඩා අඩු තත්ත්වයට වැටිලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අද GDP එකෙන් අඩුම ප්‍රතිශතයක් වෙන් කරන රටවල් 14න් එකක් බවට ලංකාව පත් වෙලා ඉවරයි. ඒ වගේම මුළු ආණ්ඩුවේ වේදමෙන් සෞඛ්‍යයට අඩුම වේදම දරන රටවල් 24න් එකක් බවට ලංකාව පත් වෙලා ඉවරයි. ඉතින් ඒ තත්ත්වය යටතේ තමයි අද සෞඛ්‍ය ගැන කතා කරන්න වෙලා තියෙන්නේ. ඉතින් මේක හරිනම් එන්න එන්න වැඩි වෙන්න ඕනේ. ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ සෞඛ්‍යයට වෙන් කරන මුදල වැඩි වෙන්න ඕනේ. නමුත් වෙලා තියෙන්නේ ප්‍රතිශතාත්මකව ගත්තොත් ඊට වඩා අඩු වෙලා තියෙනවා. එතකොට ඒකෙන් පෙන්නුම් කරනවා 2023 වෙනකොට අපේ රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය මීටත් වඩා බරපතල අනතුරුදායක තත්ත්වයකට ඇද වැටෙනවා. අද ඉස්පිරිතාලවල බෙහෙත් නැතිකම නිසාම විවිධ ව්‍යාකූලත්වයන් ඇති වෙලා තියෙනවා. විවිධ ලෙඩ රෝගවලට භාජන වෙලා තියෙනවා. සීනි වලට බෙහෙත් නැත්තම්, අතිරුධිර පීඩනයට බෙහෙත් නැත්තම් ඒකෙන් වෙන සයිඩ් ඉෆෙක්ට්ස් නිසා බොහෝ අය අංග විකල තත්ත්වයට, එහෙම නැත්නම් සම්පූර්ණ මුළු ජීවිත කාලයම රෝගී තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් සමහර රෝහල්වල අක්ෂිකාච නැහැ. බොහෝ රෝහල්වල අක්ෂිකාච නැහැ. ඉතින් අනිත් පැත්තට මේ ඇහි සුදේන එකට බෙහෙත් කරන්න විදිහක් නැහැ. තේහෙමු නැති වුනාම ඒ පුංචි සල්ලකර්මය කරගන්න බැරි වුනාම අන්ධභාවයට පත් වෙච්ච අය අද දහස් ගාණක් වැඩි වෙලා තියෙනවා. සමහර ඉස්පිරිතාලවල බෙහෙත් නැතුව මිනිස්සු මැරෙනවා. තෙලිප්පලේ ඉස්පිරිතාලයේ උතුරේ යාපනේ දිස්ත්‍රික්කයේ ඇස්පීම් පෙත්ත නැහැ. මොන්රාගල් ඉස්පිරිතාලේ ECG එක ගන්න ගියාම කඩේට ගිහිල්ලා ඒ කඩදාසි පටි අරන් එන්න ඕනේ. රුපියල් 150ක් සල්ලි ගෙවලා ඒක අරන් ආවොත් තමයි ECG පරීක්ෂණ ප්‍රතිඵලය ගන්න පුළුවන්. ඉතින් එවැනි තත්ත්වයකට සෞඛ්‍ය අද වටලා තියෙනවා. ඉතින් ඒ තත්ත්වය ඇතුලේ අද අපේ රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඇත්තටම ගත්තොත් කතා කරන්න දුක හිතෙන තත්ත්වයකට අපේ රටේ ජනතාව පත් වෙලා තියෙනවා. ඉතින් එවැනි තත්ත්වයකදී දැන් මේ හිඟේට මොකද්ද කරන්නේ? මොකද්ද මේකට උත්තරේ? ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පුංචි මොන හරි හම්බෙන එකක් බෙදාහැරලා මේක ගොඩ ගන්න බෑ. නිසා වහාම ආණ්ඩුව අපේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ගැන මීට වඩා බැරෑරුම්ම කල්පනා කරලා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම මීට වඩා වැඩි බරකින් වෙන් කළ යුතුව තියෙනවා. සමහර අය ලදරු මරණ අනුපාතය, එහෙම නැත්නම් ජීවිත මරණ අනුපාත, ඒවා හුඹම හොඳයි කියලා ඒවෙන් අගේ කිරීම කරනවා. ඒව මේ බොහොම පරණ දත්ත. ඒව දැන් යල්පැන ගිය දත්ත. සාමාන්‍යයෙන් ලෝකෙ පිළිගන්නේ මේ හෙල්ත් ෆයිනෑන්සින්, සෞඛ්‍ය සඳහා වෙච්ච මූල්‍ය පහසුකම් කියන්නේ. ඉතින් එවැනි තැනකදී ගත්තම අපි ලංකාව විදිහට ඉන්නේ අඩු ආදායම් ලබන රටක් විදිහට, ඊටාම දුප්පත් තැනක, ඊටාම පහළ තැනක. ඉතින් එවැනි තත්ත්වයකදී අපේ සෞඛ්‍ය තත්ත්වය ඇත්තටම පත් වෙලා තියෙන ඊටාම කනගාටුදායක තත්ත්වයක්. මේ තත්ත්වය ඇතුලේ අපි දකිනවා ඒ එහෙම වෙද්දී, එම කඩන් වැටෙද්දී මිලියන ගණන් සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ වෙන වංචා දූෂණ පිළිබඳව තවමත් නිසි පිළියදම යදලා නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් ජයවර්ධනපුර රෝහලේ 2017 ඒ පත්වෙච්ච අධ්‍යක්ෂකවරයා තුසිත් සේනාරත්න මහත්තයා, සේනාරත්න කෙනෙක්, ඒ පත්වීමම නීති විරෝධී පත්වීමක්. ඉතා පැහැදිලිව ඒ නීති විරෝධී පත්වීමක් බවට තහවුරු වුණා. ඒ අධ්‍යක්ෂකවරයා තමන්ගේ බිරිඳගේ නමින් පවතින කොම්පැනිය ටෙලි චැනලින් ප්‍රයිවට් ලිමිටඩ් කියන කොම්පැනියට මිලියන 18ක මුදල් යොදවලා ඉස්පිරිතාලෙට උණි සමහර බඩු උපකරණ අරන් තිබුණා. ඒතර තමන්ගේ බිරිඳගේ නමින් ආයතනයක් පිහිටවලා අධ්‍යක්ෂකවරයා මිලියන 100කට වඩා පාඩු කරා ඒ දුර කාලය තුලදී. ඉතින් මේ පිළිබඳව රෝහල් අධ්‍යක්ෂක මණ්ඩලය, එහෙම නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. උසාවි ගිහිල්ලා ඒ පිළිබඳව නීත්‍යානුකූල පියවර ගත යුතුව තිබුණා. මිලියන 100කට ආසන්න ප්‍රමාණයක් මේ අධ්‍යක්ෂකවරයාගේ අත්නෝමතික තීන්දුව తీරන නිසා අපේ රටේ ජනතාවට අහිමි වෙනකොට ඒකේ පාඩුව දරන්න වෙන්නේ අසරණ රෝගීන්ට, අසරණ ජනතාවට. අද ජයවර්ධනපුර රෝහලේ ඒ පිළිබඳව පැමිණිල්ල කරලා ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාවක් ඉදිරිපත් කරා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කාලේ. හැබැයි ඒ කොමිෂන් වාර්තාවෙත් එතකොට සේනාරත්න ඇමතිවරයා හිටියේ, සෞඛ්‍ය ඇමතිවරයා. අර ජයවර්ධනපුර රෝහලේ තිබිච්ච සේනාරත්න අධ්‍යක්ෂකවරයා සම්බන්ධ තිබිච්ච චෝදනා ඒ වාර්තාවෙන් ඉවත් කරලා තියෙනවා. හැබැයි ඉතා පැහැදිලිව විගණන වාර්තාවල මේ පත්වීම වැරදි, මේ කරපු ගණදෙනු වැරදි, ඒව පිළිබඳව තහවුරු වෙලා තියෙනවා. හැබැයි අද වෙනකන් ඒ පිළිබඳව නිසි පියවරක් අරගෙන නැහැ. ඉතින් ඒකෙන් අද ජයවර්ධනපුර රෝහලේ අඩුම ගානේ දියවැඩියාව සීනි තියනවද කියලා බලන ස්ට්‍රිප් එක නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. අද ඒ රෝහලේ වැඩ කරන සේවකයන්ගේ ඒ සාමාන්‍ය සේවකයන්ට නොමිලේ ලබා දීපු වෛද්‍ය ප්‍රතිකාර ඒක පවා නැති කරන තත්ත්වයක් දැන් ඇති වෙලා තියෙනවා. ඒතර 120කින් රෝගීන්ගේ ගාස්තු වැඩි කරනවා. ඒතර අර මිලියන 100කට වැඩි වෙච්ච අලාභයේ පියව ගන්න කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්න නැතුව දැන් රෝහල් ගාස්තු වැඩි කරනවා. සේවකයන්ට තිබිච්ච යම් කිසි සහනයක් නැති කරමින් තියෙනවා. ඉතින් මේකේ ගුදුර බවට පත් වෙලා තියෙන්නේ අහිංසක රෝගීන් සහ ඒ රෝහලේම වැඩ කරන සේවකීන් කියන එක මතක් කරන්න කැමති. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යතුමා ආපු නිසා එතුමගෙන් පිළිතුරු කතාවේදී මම දැනගන්න කැමති ආන්දෝලනාත්මක සිද්ධියක් වුණා එන්.එම්.ආර්.ඒ දත්ත සැඟවීම පිළිබඳව. ඉතාම සංවේදී කාරණාවක් මේ ඖෂධ පිළිබඳව ඉතාම වැදගත් රහසිගත තොරතුරු තියෙන ඒ එන්.එම්.ආර්. වාර්තාව ඒ දත්ත කොහොමද පිට වුණේ කොහොමද? ඒ දත්ත අතුරුදහන් වුණේ කොහොමද? ඒ පිළිබඳ පරීක්ෂණේ වර්තමාන තත්ත්වය මොකද්ද? මොකද මේ ඒ කාලේ මේක රටේම මහා බරපතල ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් වුණා. දැන් ඒක සම්පූර්ණයෙන්ම යට ගිහිල්ලා තියෙනවා. නමුත් එහෙම යට යන්න දෙන්න බැහැ. ඒතර ඒකට සිද්ධ වුණේ මොකද්ද? ඒකේ අවසන් පරීක්ෂණ වර්තාවක් ඉදිරිපත් වුණාද? ඒ පිළිබඳව මේ රටේ ජනතාව දැනගන්න කැමති. මොකද මේක පුංචි පහේ කාරණාවක් නෙමෙයි. ඉතාම බරපතල සංවේදී කාරණාවක් මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳ වැදගත්ම කාරණාවක් නිසා. ඒ වගේම ගරු සභාපතිතුමනි ඩෙංගු මර්ධනය පිළිබඳව ගත්තොත් අද ඇත්තටම ඩෙංගු මර්ධනය වැඩක් වෙන්නේ නැහැ. MOH කාර්යාලය වැඩි කරලා තියෙනවා තමයි පහුගිය කාලේ. හැබැයි ජනතාව මත ඒක පටවලා තියෙනවා. ජනතාවට කියනවා මේක කොහොම හරි පාලනය කරගන්න කියලා. MOH කාර්යාල හරහා ඩෙංගු පාලනය කිරීම සඳහා වෙච්ච විධිමත් ක්‍රියාමාර්ගයක් ගැනෙන්නේ නැහැ. ඩෙංගු මර්ධන නිලධාරීන් 1700ක් විතර බඳවගත්ත 2017 රුපියල් 22000 ගානේ වැටුප්
ගෙවනවා. රුපියල්
22000 වැටුපෙන් ඒගොල්ලන්ට ඒ රාජකාරිය කරන්න බෑ. තමන්ගේ අතින් විදං කරන් තමයි ඇත්තටම බයිසිකලේ යන්න වෙලා තියෙන්නේ. ඒ 22000 වැටුපට ඉන්න ඩෙංගු මර්ධන නිලධාරීන් තාමත් ස්ථිර කළත් නැහැ. ඒතර ස්ථිර කරන්න නැතුණාම තමන්ගේ රස්සාව තෘප්තියෙන් කරන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ දැන් අවුරුදු ගාණක් තිස්සේ තියෙනවා. කවුරු ඇමති කාලේ බඳවගත්තා වුණත් ඒ අයගේ ස්ථිරතාවය නැති වුණාම ඇත්තටම ඩෙංගු මර්ධනය සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ සේවාව ජනතාවට ලැබෙන්නේ නැත්තේ ඒ වෙච්ච බරපතල අඩුව නිසා කියන එකත් මතක් කරන්න කැමතියි. ඒ වගේම ඔබතුමන්ලගේ අයවැය යෝජනාවේ තිබුණා මෙඩිකල් විශේෂයෙන්ම PGIM ආයතනය විමධ්‍යගත කරන එක. විමධ්‍යගත කරන එක හොඳයි. හැබැයි දැන් අපේ රටේ තියෙන තත්ත්වය අනුව ඊටත් වඩා හොඳ දේ තමයි මෙඩිකල් ඇසෝසියේෂන් එකේ මත යෝජනා කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන විශ්වවිද්‍යාලයක් විදිහට මේ PGIM ආයතනය පටන් ගන්න. ඒකට අවශ්‍ය කරන පහසුකම් ටික වැඩි කරලා ලංකාවේ එක ආයතනයක් ශක්තිමත්ව PGIM එක එතන පවත්වාගෙන යන්න විමධ්‍යගත කරලා තාක්ෂණික සහ අනිකුත් මානව සම්පත් අඩුවලා මේක දුර්වල වෙනවට වඩා හොඳයි. තනි තැනකින් මේක ශක්තිමත්ව ක්‍රියාත්මක වෙන එක කියන එක ඔබතුමාට මතක් කරන්න කැමති. ඒ වගේම විශේෂයෙන්ම හෝමියෝපති වෛද්‍ය
හෝමියෝපති
වෛද්‍ය සභාව නීත්‍යානුකූල සභාව දවුරුදු ගාණක් තිස්සේ තවම හරියට පිහිටවල නැහැ. එතන විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඇයි ඒක එහෙම නොකරන්නේ? මීට පෙරත් උසාවි නියෝගයක් තිබුණා. ඒ උසාවි නියෝගයට අනුව ක්‍රියාත්මක නොවෙන්නේ ඇයිද කියන ප්‍රශ්නෙත් යොමු කරන්න කැමතියි. ඒ වගේම මේ තියෙන බෙහෙත්ගේ සහ විශේෂයෙන්ම වෛද්‍යවරුන් මුහුණ පාලා තියෙන විශ්‍රාම වයස පිළිබඳ ප්‍රශ්නේ 60ද 63ද කියන ප්‍රශ්නේ තවම ස්ථිරම එකක් නැහැ. නමුත් ඇමතුමාගෙන් මම ඉල්ලා සිටිනවා දැනට ඒ පිළිබඳව උසාවියේ නඩුවක් තියෙනවා අභියාචනාධිකරණේ. ඒ නඩු තීන්දුව එන තෙක් ඒ පිළිබඳ අවසන් තීරණයක් නොගන්න එක තමයි වඩාත්ම කාලෝචිත. එහෙම උසාවි තීරණ එන තෙක් ඒ තීන්දුව ගන්න එපා කියන එකත් ඉල්ලා සිටමින් මම අනතර වෙනවා.
සුදේ ගරු මන්ත්‍රීතුමා.